ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තතිවිත්ති පිළිබඳව අවධානය යොමු කරීම අපි හැමනම් ආරම්භ කරමු සුපුරුදු පරිදි අපේ සිකුරාද දවසේ විශේෂාංගයේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය තුළින්. මේ සතිය වෙනකොට තියෙන සුවිශේෂතා පිළිබඳව කතාබහ කරන්න සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
අපි කොරෝනා තත්ත්වය පිළිබඳව අලුත් තත්ත්වය කතාබහ කරලම ඉඳිමු මුලින්ම. මොකද අපි දකිනවා අමල්, ඇතැම් වෙලාවට ඇතැම් රටවල් මේවා මර්ධනය කරගෙන ගියාට නැවත වතාවක් දෙවන රැල්ලක් විදිහට හිසෝසෝමින් පවතින ආකාරය. දැන් උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවටම සමීපතම රට විදිහට අපිට නවසීලන්තය ගන්න පුළුවන්. නවසීලන්තයේ දැන් හොඳටම මර්ධනය කරලා තිබුණ මේ කොරෝනා තත්ත්වය යළිත් හිසෝසෝමින් පවතිනවා සුළු වශයෙන්. ඒහි මර්ධන කටයුතු පිළිබඳව නවසීලන්තයේ විශාල අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඔස්ට්‍රේලියාවෙත් ඇතැම් ප්‍රාන්තවල දෙවන රැල්ලක් මතුවෙමින් යන කාලය. ලෝකයේ තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී මරණ සංඛ්‍යාවත් ආසාදිත සංඛ්‍යාවත් අපිට කොයි ආකාරයෙන්ද අලුත්ම තොරතුරු විදිහට වාර්තා වන්නේ?
දිල්ලුක්ෂි, මේ වෙනකොට මුළු ලෝකයේම ආසාදිතයන් බිලියන 24 ඉක්මවා ගිහින් තියෙනවා. ඒ එක්කම අපි මරණ සංඛ්‍යාව බැලුවොත් මේ වෙනකොට 8,28,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂය පැත්තලා තියෙනවා මේ රෝගය නිසා. ඒ එක්කම කොරෝනා වෛරසය වැළඳිලා ඒකෙන් සුව වෙච්ච පුද්ගලෙන් මිලියන 15ක් අතර ලෝකෙන් වාර්තා වෙලා තියෙනවා. තවමත් ලෝකයේ ආසාදිතයන් වැඩිමින රට හැටියට ඇමරිකාව ඉදිරියෙන් ඉන්නවා. ඇමරිකාවේ මිලියන 5.8කට වැඩි පිරිසක් ආසාදිතයන් ඉන්නවා. දෙවන ස්ථානයේ බ්‍රසීලය මිලියන 3.7යි. තුන්වන ස්ථානයේ ශ්‍රී ලංකාවේ අසල්වාසී ඉන්දියාව ඉන්නවා මිලියන 3.3ක් කියලා. නමුත් ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ලෝකයේ මරණ සංඛ්‍යාවත් එක්ක බලපුවාම ලෝකයේ 4 වෙනි තැන වගේ තමයි ඉන්දියාව ඉන්නේ. ඉන්දියාවේ මරණ 60,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මීට කලින් ඉදිරියෙන්ම හිටපු බ්‍රිතාන්‍ය, ඉතාලිය, ෆ්‍රාන්සය වගේ රටවල් ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු වෙන බවක් පෙන්වනවා. අපි විශේෂයෙන් බැලුවොත් බ්‍රිතාන්‍ය 3,00,000 වගේ සංඛ්‍යාවක් තමයි ආසාදිතයන් ඉන්නේ. නමුත් ඒක අපි සැසඳුවොත් ඉන්දියාවත් එක්ක, ඉන්දියාවේ ඊට වඩා 10 ගුණයකට වැඩි සංඛ්‍යාවක් රෝගීන් ආසාදිතත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය බැලුවොත් මරණ සංඛ්‍යාව 41,000ක් වගේ ප්‍රමාණයක් තියෙන, ඉන්දියාවට වඩා අඩුයි. කෙසේ වෙතත් විශේෂයෙන්ම ලතින් අමරිකානු රටවලත්, ඒ වගේම යුරෝපයේ සමහර තැන්වලත් මේ රෝගය නැවත ඇතිවීම, අර ඔබ කිව්වා වගේ දෙවන රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය වගේ රටවල මේ වෙනකොට ඒ මාස්ක් එක පළඳවීම අනිවාර්ය කරලා තියෙනවා. විශේෂයෙන් ඉස්කෝලවලත් ඒක දැන් අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රංශයේ බොහෝ ස්ථානවලත්, යුරෝපයේ බොහෝ තැන්වල මේ වෙනකොට එවැනි පියවර අරන් තියෙනවා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා.
අපි මීළඟට ඇමරිකාව කෙරෙහි අවධානය යොමු කරමු. ඇමරිකාවේ මේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන කාලවකවානුවක අද දවස ඇමරිකාවට සුවිශේෂී වෙන දවසක්. නිල වශයෙන් ඇමරිකාවේ ජනාධිපතිවරණ මේ කාල සමය ආරම්භ වීම සනිටුහන් වෙනවා කියලත් අපිට සඳහන් කිරීමක් කරන්නට පුළුවන්. දැන් මේ ඔස්ට්‍රේලියාවේ අද සිකුරාදා වුණාට තාම ඇමරිකාවේ නම් බ්‍රහස්පතින්දා රාත්‍රිය. ඉතින් මේ රාත්‍රියේදී සුවිශේෂී කර්තව්‍යක් සිදුනවා ඇමරිකානු වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ දෙවන දුරකාලය සඳහා ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීමේ මෙවර ජනාධිපතිවරණ මේ තරගේ. අමල්, අපි ඒ සම්බන්ධව වැඩිදුර විස්තර බින් දැනගන්න කැමතියි.
දිලක්ෂි, දැන් අපි කවුරුත් දැනන් හිටිය ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන දුරකාලයක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වෙයි කියලා. එතකොට ඒ විදිහට රිපබ්ලිකන් පක්ෂයෙන් ඔහුට ඒ නාම යෝජනාව ලැබුණට පස්සේ ඒක නිල වශයෙන් බාර ගැනීමේ උත්සවය තමයි ඇමරිකාවේ ධවල මන්දිරේ ඒ රෝස් ගාර්ඩන් සිට මේ වෙනකොට පැවැත්වෙමින් තියෙන්නේ. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඒ තම නාම යෝජනාව පිළිගැනීමේ කටයුත්ත දැන් සිදුවෙමින් තියෙනවා. ඒ කාරණාවත් එක්ක තමයි ඔහුගේ දෙවන දුරකාලය සඳහා ඒ මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ වෙන්නේ. එතකොට අද තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය දියත් කරන්නට කටයුතු කරන්නේ. නොවැම්බර් 3 වෙනිදාට තමයි මේ මැතිවරණ තියන්නට නියමිතව තියෙන්නේ. ඒ මැතිවරණය කල් දැමීම සඳහා ඔහු ලොකු උත්සාහයක් ගත්තා. මොකද රට පුරාම දැන් කොරෝනා වෛරසය පැතිර ගිහිල්ලා ලෝකයේ කොරෝනා වෛරසය තියෙන පළවෙනි රට බවට පත් වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් විශාල බලපෑම් වලට දුෂ්කරතා වලට ඇමරිකාව දැමීමකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඔහු උත්සාහ කරා මේ මැතිවරණය නොවැම්බර් 3 වෙනිදාට තියෙන මැතිවරණය කල් දමා ගන්නට. නමුත් ඒකට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබිලා නැහැ. ඉතින් දැන් ඔහු උත්සාහ කරනවා මේ තියෙන තත්ත්වයේ මැද්දේ කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමටත් ඒ වගේම රට තුල ජනවාර්ගික ඒ සාමය ඇති කිරීමටත් එහෙම නීතිය හා සාමය ඇති කිරීමේ කටයුත්ත හොඳටම කරන්නට පුළුවන් ඔහුටයි කියලා ඒ කාරණාව දියත් කරන තමයි මේ වෙනකොට ඔහු දවල මන්දිරින්දලා ඒ ඔහුගේ කතාව කරන්නේ. ඔහුට විරුද්ධව ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ ජෝ බයිඩන්. ඔබාමා ජනාධිපතිවරයාගේ දූරකාලයේදී රටේ උප ජනාධිපති හැටියට හිටපු පුද්ගලයා. ඉතින් ජෝ බයිඩන් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ඉදිරිවාදියා හැටියට මේ මැතිවරණේ මතුවලා තියෙන්නේ. ඒ කටයුත්ත තමයි අද නිල වශයෙන් ඇමරිකාවේ වොෂිංටන් නුවර දවල මන්දිරයේ සිට සිද්ධ වෙන්නේ.
ඇමරිකාවේ මේ දවස්වල තවත් විශේෂිත සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳවත් සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. වර්ණභේදවාදය හා සම්බන්ධව කතා බහ කරද්දී අපි දකිනවා ඇමරිකාවේ මේ කළු ජාතිකයන්ට ඇමරිකානු සම්භවයක් සහිත කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණකම් වෙනස් කොට සැලකීම් රටේ නීතිය රකින්න පාර්ශ්ව පොලිසිය විසින් සිදුවන යම් අකටයුතුකම් මේ වගේ නොයෙකුත් දෑ සම්බන්ධයෙන් විවිධ උද්ඝෝෂණ ඇමරිකාවේ පවතිනවා. තවත් අලුත් සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. වෙඩි තැබීමක් තුලින් කළු ජාතිකයන් දෙදෙනෙක් මිය යාම සහ තවත් පුද්ගලයන් තුවාල ලැබීම හරහා මේ වෙනකොට කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධව විශේෂිත අවධානයක් ඒ වගේම විරෝධතාවක් ඇමරිකාව තුළින් මතුවෙමින් පවතිනවා. ඇත්තටම මෙවැනි වූ තත්ත්ව ඉදිරි ජනාධිපතිවරණයටත් දැඩිලෙසින් බලපෑ හැකි කාරණා. මේ අලුත් තත්ත්වය පිළිබඳව අපි තොරතුරු ටිකක් කතා බහ කරමු. අමල් මොනවද ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ අලුතින්ම?
ඉලක්ෂාවට මතකයි දැන් මේ Black Lives Matter කියන එක නැත්තම් මේ කළු ජාතියක ජීවිත සම්බන්ධයෙන් මේ රට පුරාම විරෝධතාවයක් මතුවුණා. ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන කළු ජාතික පුද්ගලයාට වෙඩි තැබීම සිද්ධියත් එක්කලා ඒක ඇත්තටම ඇමරිකාවට පමණක් නෙමෙයි ලෝකයේ අනිකුත් රටවල් වලත් ඒ විදිහ විරෝධතා පැවැත්වුණා. ඒ විශේෂයෙන්ම ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධව ඒ හා සමානම දෙයක් සිද්ධ වුණා පහුගිය ඉරිදා. ඒක සිද්ධ වුණේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ කිනෝෂා කියන කුඩා නගරයේදී. එහිදී ජේකබ් බ්ලේක් කියන කළු ජාතික පුද්ගලයෙකුට ඔහුට පිටිපස්සේ ඉඳලා පොලිස් නිලධාරියෙක් 7 වරක් වෙඩි තියලා තිබුණා. මේ වෙනකොට ජේකබ් බ්ලේක් ඉස්පිරිතාලේ ඉන්නවා. ඔහුගේ කුඳුනාරටියට තුවාල වෙලා ඔහු අබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙඩි තැබීමත් එක්කලා නැවතත් අර ඇමරිකාවේ පොලිසිය කළු ජාතික පුද්ගලයන්ට වෙනස්කම් කරනවා කියන ඒ චෝදනාව ආයේ නැවතත් ප්‍රබලව ඇවිල්ලා මේ විරෝධතාවයේ ඇත්තටම රට තුල ප්‍රචණ්ඩතිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ විස්කොන්සින් ප්‍රාන්තයේ කිනෝෂා කියන ප්‍රදේශයේ විශාල ගැටුම් ඇති වුණා. මේ ගැටුම් වලදී සුදු ජාතික අන්තවාදී දක්ෂිණාංශික කොටස් ඔවුනුත් ආයුධ අරගෙන පාරට ඇවිල්ලා පොලිසිය සමග එක් වෙලා වෙඩි තැබීමකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන විශේෂයෙන්ම කිනෝෂා වලදී අවුරුදු 17ක සුදු ජාතික තරුණයෙක් ඔහුගේ තුවක්කුවෙන් වෙඩි තියලා විරෝධතාකරුවන් දෙදෙනෙක් ඝාතනය කළා තියෙනවා. මේ වෙනකොට ඔහුගේ Facebook පිටුව සහ ඔහුට සහාය දක්වපු ඒ මිලිෂියා කණ්ඩායමකක Facebook පේජ් එකත් මේ වෙනකොට Facebook සමාගම ඒක ගලවලා ඉවත් කළා තියෙනවා. එවැනි පියවර අරන් තියෙන්නේ සුළු ජාතිකයන්ට සිදුවෙන අසාධාරණේ සම්බන්ධයෙන් ඒ Facebook ගත්තු පියවරක් හැටියටයි. රට පුරාම මේ වෙනකොට දිරුක්ෂි ඒ ජේකබ් බ්ලේක් වෙච්ච මේ ඉරිදා වෙච්ච වෙඩි තැබීම පාදක කරගෙන මේ වෙනකොට ලොකු විරෝධතා රට පුරාම ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම විස්කොන්සින් ප්‍රාන්තයේ ඇති වෙලා තියෙන ඒ අර්බුදකාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට අපි කියන මේ ෆෙඩරල් ෆෝර්සස් එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ ආරක්ෂක බටපිරිස් ඒ ප්‍රදේශයට යවලා තියෙනවා. ඉතින් මේකත් මේ මැතිවරණ නොවැම්බර් මාසයේ මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් හැටියට මතුවෙන බව තමයි පෙනී යන්නේ.
ඔව් ඒත් එක්කම ඔස්ට්‍රේලියාවේ සිටින අපිටත් ඊයේ දවසේදී තවත් විශේෂිත ආරංචියක් වාර්තා වුණා නවසීලන්තයෙන්. ඔබ දන්නවා ඇති ඔය ඇමරිකාවේ මේ අන්තවාදී දක්ෂිණාංශික මතවාද දරන පුද්ගලයන් අතින් කළු ජාතිකයන්ට සිදුවන වර්ගවාදී වෙනස්කම් පිළිබඳව කතා බහ කරද්දී ඒ හා සමානව වන අන්තවාදී දක්ෂිණාංශික මතවාදී දරපු ඔස්ට්‍රේලියානුවෙක් නවසීලන්තයේදී ක්‍රයිස්ට් චර්ච්දී මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තැබීමේ සිදුවීම ඔබට මතක ඇති පසුගිය වසරේදී මේක අපිට දේශීය ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඊයේ සිට අපි අපගේ අන්තර්ජාල මාධ්‍ය හරහාත් ප්‍රවෘත්ති ප්‍රකාශ හරහාත් අද දවසේ වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළිනුත් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළා. ඔබට මතක ඇති ඔස්ට්‍රේලියානු ජාතික 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටරන්ට් කියන පුද්ගලයා මේ සිදුවීමේට වරදකරු විදිහට ඊයේ දඬුවම් ලැබුවා නවසීලන්ත උසාවියේ. ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි තබලා බැතිමතුන් 51 දෙනෙකු මරා දැමීමේ වරදට ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට නවසීලන්ත අධිකරණය ඊයේ තීරණය කළා. ඔහුට මිනිමැරුම් චෝදනා 51ක්, මිනිමැරීමට තැත්කිරීම සම්බන්ධව චෝදනා 40ක් සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනාව ඇතුළු සියලුම චෝදනාවලට ඔහු වරදකරු ලෙස නම් කරනු ලැබුවා. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීම පමණක් නොවේ, ඔහුට අඩුගානේ තමන්ගේ නිදහස වෙනුවෙන් අභියාචනා කිරීමේ අයිතිය පවා ලබා දුන්නේ නැහැ මේ උසාවි තීන්දුව මගින්. ඉතින් මේකත් මේ ආගමික වශයෙන්, ජාතීන් වශයෙන්, සමේ පැහැය වශයෙන් ලෝකයේ විවිධ ජනතාව විවිධ ආකාරයෙන් වෙනස්කොට සැලකීම, විවිධ හිංසනවලට භාජනය කිරීමේ ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මෙවැනි වූ සිදුවීම් ලෝකයේ පුරාම වාර්තා වෙමින් තියෙන්නේ. ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී මේ තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව අපි මීට කලිනුත් කතා බහ කළා. TikTok කියන මේ සමාජ මාධ්‍ය ඇප් එක ඔබට මතක ඇති. අපි ඒ සම්බන්ධව කතා බහ කළා. ඇමරිකාවේ විශාල විරෝධතාවක් ඇති වෙලා තියෙනවා කියලා. මොකද මේ චීන TikTok කියන මේ ඇප් එක මගින් රහස් ඔත්තු සෙවීමේ කාර්යාවලියේ නිරත වෙනවා කියන චෝදනාව මත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෝන කරනවා මේක රටින් ඉවත් කරන්න. ඉතින් ඒ සඳහා යම් යෝජනාවක් ආවා ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම් මගින් මේ ඇමරිකාවේ ක්‍රියාත්මක මේ චීන TikTok ඇප් එකේ පාලනාධිකාරිය වෙනස් කිරීම සුදුසුයි කියලා. නමුත් ඒ සම්බන්ධව යම් නිශ්චිත තීරණයක් තවම වාර්තා වෙන්නේ නැහැ. තමන්ගේ එක්සිකියුටිව් පවර්ස් එසේත් නොමැතිනම් විධායක බලය පාවිච්චි කරමින් හෝ මේක ඉවත් කරන්නට කටයුතු කරනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් කියලා තිබුණා. අපි මේ සම්බන්ධව කතා බහ කළා. අමල් අපිට අලුතින්ම වාර්තා වෙනව නේද මේ වෙද්දි TikTok එකේ ඇමරිකානු සමාගමේ ප්‍රධානියා ඉවත් වෙන්නට තීරණය කළා තියෙනවා කියලා. මේ සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය මොකද්ද?
දිලක්ෂි, TikTok සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන්නේ කෙවින් මේයර් කියන ඇමරිකන් ජාතිකයා. ඔහු දැන් හදිසියෙම තමන්ගේ තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා. මේ ඉවත් වීම සිද්ධ වෙන්නේ TikTok සමාගම ඇමරිකාව ඕනට විරුද්ධව ගත්ත පියවර සම්බන්ධයෙන් අධිකරණයට යෑමත් සමගමයි. මේ වෙනකොට TikTok සමාගම නඩුවක් පවරලා තියෙනවා ඇමරිකාවේ අධිකරණයක. ඇමරිකාවේ බලධාරීන් විසින් ඔවුන්ට විරුද්ධව ගත්ත පියවර සම්බන්ධයෙන් එය අභියෝගයට ලක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අතරම අගෝස්තු 6 වෙනිදා TikTok සමාගමට කල් දුන්නා, දින 45ක් ලබා දුන්නා. චීන සමාගම ඇමරිකාවේ කටයුතු කරනවා නම් ඒ අයිතිය, මේ TikTok සමාගමේ අයිතිය තියෙන්නේ බයිට් ඩාන්ස් කියන සමාගමකට. ඒ සමාගම මේ TikTok පාලනයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් කල් දීලා තිබුණා, දින 45ක කාලයක් ලබා දීලා තිබුණා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට කෙවින් මේයර් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙලා තියෙන්නේ. මොකද මේ TikTok සහ ඇමරිකානු බලධාරීන් අතර තියෙන මේ අර්බුදය බොහොම ගැඹුරට යන එකක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට මිලියන 175ක් විතර ඇමරිකන් ජාතිකයන් මේ TikTok ඇප් එක තමන්ගේ ජංගම දුරකථනයට ලබාගෙන තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම තදින්ම කියා සිටිනවා මේ TikTok ඇප් එක මාර්ගයෙන් රටේ ජනතාවගේ දත්ත සොරා ගැනීමට, එහෙම නැත්නම් ඒ දත්ත පාවිච්චි කරලා ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා. නමුත් මේ වෙනකොට දැන් ශ්‍රී ලංකාවේ අසල්වාසී ඉන්දියාවත් මේ TikTok ඇප් එක තහනම් කරලා තියෙනවා. මොකද චීනයට තම රටේ පුරවැසියන්ගේ දත්ත සොරා ගැනීමේ හැකියාවක් තියෙනවායි කියලා. ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට කෙවින් මේ තනතුරෙන් ඉවත් වෙලා තියෙන්නේ. එතකොට ඔහු වෙනුවට ඔහුගේ වැඩ බැලීම සඳහා දැනටම ආයතනයේ ජෙනරල් මැනේජර් හැටියට කටයුතු කරන ඔස්ට්‍රේලියානු සම්භවයක් තියෙන වැනේසා පපස් කියන කාන්තාව ප්‍රධාන විධායක තනතුරේ වැඩ බැලීම සඳහා දැන්පත් කරලා තියෙනවා.
ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා මේ රුසියාවේ වත්මන් ජනාධිපති පුටින්ට එරෙහිව ඔහුගේ පාලනාධිකාරිය, ඒ වගේම ඔහුගේ රාජ්‍ය පාලනය රජයේ නිලධාරීන් විසින් සිදු කරන වංචා දූෂණ සම්බන්ධව විශාල හඬක් නගන රුසියාවේ විරුද්ධ පක්ෂ නායකවරයා සම්බන්ධව වන තත්වය ඇලෙක්සි නවානී සම්බන්ධව ඔහුට මේ ගුවන් ගමනක් අතරතුරදී සැක කරනවා වස ලබා දීමක් මගින් විශේෂ ශරීරගත වීමක් මගින් යම් ඔහුගේ ජීවිතයට හානියක් සිදු කරන්නට උත්සාහ දරුවයි කියලා ඒකට චෝදනාව එල්ලවන්නේ ඇඟිලි දික්වන්නේ වත්මන් රුසියානු පාලන අධිකාරියටයි. දැන් ඇලෙක්සිගේ තත්වය සම්බන්ධව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම රුසියානු රජයටත් ලෝකයේ ප්‍රබල රටවල් වලින් විරෝධතා එල්ල වෙමින් තියෙනවා. ඇලෙක්සිගේ දැන් අලුත් තත්වය කොහොමදම?
මෙතන දිලක්ෂි ඔහුව විශේෂයෙන්ම බටහිර රටවල් වල ඇති තිබිච්ච බලපෑමත් එක්කලා ඇලෙක්සි නවාවිව ජර්මනියේ රෝහලකට ඇතුළත් කරා. ජර්මන් රෝහලේ වෛද්‍යවරුන් දැන් ප්‍රකාශ කරලා තියෙනවා ඔහුගේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා කියලා. නමුත් තවමත් ඔහුට ඔහුගේ ජීවිතයේ තියෙන අනතුර නැති වෙලා නැහැ. ඔහුට වස දුන්නයි කියන කාරණාව මේ වෙනකොට ඒ ජර්මනියේ වෛද්‍යවරු තහවුරු කරලා තියෙනවා. නමුත් රුසියාව මේක පිළිගන්නට සූදානම් නැහැ. මේ වෙනකොට රුසියානු බලධාරීන් ප්‍රකාශ කළා ඔවුන්ට නිශ්චිත වශයෙන්ම සඳහන් කරන්නට කියලා මොන වගේ වස ද්‍රව්‍යයක්ද ඔහුට ලබා දුන්නේ කියලා. එසේ සඳහන් කරන තුරු මේ කාරණාව පිළිගැනීමට සූදානම් නැහැ කියලා රුසියානු බලධාරීන් ප්‍රකාශ කළා තියෙනවා. නමුත් නේටෝ සංවිධානයත් ඒ වගේම බ්‍රිතාන්‍යත් මේ වෙනකොට බොහොම දැඩියෝම ප්‍රකාශ කරලා තියෙන්නේ රුසියාව මීට කලිනුත් තමන්ගේ විරුද්ධවාදීන්ට වස දීමේ කටයුතු වල යොමු වෙලා තිබුණයි කියලා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ 2006 ඒ වගේම 2018 දිත් රුසියානු ඒජන්තවරු විසින් බ්‍රිතාන්‍ය තුලදී පුද්ගලයන්ට ඒ වස ලබා දුන්නයි කියලා. මේ කිට්ටුවම සිදුවෙච්ච සිද්ධිය තමයි 2018 දී සර්ජී ස්කිපල් කියන පුද්ගලයාට ඔහු එංගලන්තයේ සැලිස්බරි ප්‍රදේශයේ පදිංචි වෙහිදී ඔහුගේ නිවස කිට්ටුවදී ඔහුගේ ශරීරයට මේ විස නර්ව් ඒජන්ට් එකක් ලබා දීලා ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කරයි කියලත් වාර්තා වුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ විදිහට බටහිර රටවල් රුසියාවට චෝදනා කරන්නේ. මේ අවස්ථාවේදී ඇලෙක්සි නවාවි සම්බන්ධයෙන් උත් ඒ විදිහටම ඔහුට වසදැනට උත්සාහ කරන්න තියෙන කියලා. මේ අවුරුදු 44 වී ඇති ඇලෙක්සි මේ වෙනකොට ජනාධිපති පුටින්ගේ ප්‍රධානම විරුද්ධවාදියෙක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මොකද විශේෂයෙන්ම විපක්ෂය බොහොම දුර්වල ස්ථානයක තියෙන අවස්ථාවකදී ක්‍රෙම්ලින් එහෙම නැත්නම් රුසියාවේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ප්‍රධානම පුද්ගලයෙක් හැටියට ඇලෙක්සි ඉදිරියට ඇවිල්ලා තියෙන අවස්ථාවක තමයි මේ විදිහට ඔහුට වස දීලා ඔහුව ඝාතනය කරන්න උත්සාහ කළා කියන චෝදනාව එල්ල කරලා තියෙනවා.
එහෙමනම් මේ සතිය වෙනකොට අපිට ලෝකයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු සම්බන්ධයෙන් අපි අවධානයට ලක් කළා සුපුරුදු පරිදි. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපේ සුපුරුදු ස්තුතිය පළ වෙනවා. බොහොම ස්තුතියි අමල්. ආයිබෝවන්. අපි ලබන සතිය සිකුරාදා නැවතත් හමු වෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.